තෙරුවන් සරණයි රවි මහත්මයා. එහෙමනම් ඔබතුමාවත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ එහෙමනම් ඔබතුමාට ආරාධනා කරනවා මේ අද මේ નિયમિત සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
අපි වෙනදා වගේම මතෙන් මේ කාට හරි ගැටලුවක් තියනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු. ඒ අනුව සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් කාට හරි මොන හරි අහන්න තියනවා නම් යොමු කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සවි මහත්තයා. මම පොඩි ප්‍රශ්නයක් තියෙනවට මේ අර සතර සත්පත්තානේදී බුදු පියාණන් වහන්සේ දේශනාවට වදාරනවා මේ අච්චත්තං වා කායි කායං පස්සි විහෙරති බහිද්ද වා කායි කායං පස්සි විහෙරති. මෙතනනේ පුත්තත්යන ස්වභාවය අච්චත්තං වා කායි කායං පස්සි විහෙරති කියන්නේ තමන්ගේ කයත් එයා බාහිර කයත් තමයි මේ අනිත් ස්වභාවයක. ඇත්ත වශයෙන්ම අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ද වා කායේ කායානුපස්සී විහෙරති කියන එක යමෙකුට දකින්න පුළුවන් වෙන්නේ කොයි අවස්ථාවේද? මම හිතන්නේ කියනවා පතලවිසි නූල් පම්බුවක් වගේ ටිකක් හරි අපහසු තරක් වෙන මම හිතන්නේ. මේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ද වා කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්න කොට මේක තමා තුළ ද එහෙම නැත්නම් තමා තුළයි බාහිරයිද මේ ආදි වශයෙන් මේ තර්ක එනවා කීපයක් වුණා. මේක එහෙම වෙන්න බෑ. මේක අජ්ජත්ත කියන්නේ තමන් බාහිර කියන්නේ පිටකින් එක එකක් එහෙමත් කියන කොටසක් තියෙනවා. තමා සමහර අය එක මේක අර්ථ දෙන්න හදනවා. මෙතන අජ්ජත්තං වා කායේ කාය අනුපස්සී විහෙරති බහිද්ද වා කායේ කායං විහෙරති කියන එක යමෙකුට පොරිස්සස්පාදි. මේක සුත්ත පැහැදිලි කර දුන්නොත් හොඳයි කියලා තමයි හිතෙනවා.
ඔව්, අජ්ජත්ත කියන්නේ මොකද්ද, බහිද්ද කියන්නේ මොකද්ද කියලා සමහර විට ගැටලුවක් එනවා. මේක අපි තේරුම් ගන්නවන කායනුපස්සනාව වඩන්න කියන්නේ කාටද? කායනුපස්සනාව වඩන්න තියෙන්නේ කයක් තියෙන කෙනාට. ඒකේ කායේ කියලා කියන්නේ ඒකයි. ඒ කයෙහි කායනුපස්සී විහෙරති වෙන. ඒකට කයෙහි කායනුපස්සී විහෙරති වෙන නම් කයක් පිහිටන්න ඕන. කාටද කයක් පිහිටන්නේ? කයක් පිහිටන්නේ පෘථග්ජන මනසට. ඒතර පෘථග්ජන කියන්නේ අපි දැන් දහම අහලා නැත්නම් දැකලා නැත්නම් ඒ සාමාන්‍ය මට්ටමේ කෙනෙක් කයක් තියනවා කියලා පිළිගන්නවා. එයාට කයක් හම්බ වෙනවා. ඒතර ඒ හම්බ වෙන කය එයාම ඒ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ ශරීරය කියලා කයකුත් හම්බ වෙනවා. තමන්ගේ ශරීරයෙන් බාහිර තියෙන දේවලුත් හම්බ වෙනවා. ඒත් තමන්ගේ ශරීරය කිව්වොත් අපිට අධ්‍යාත්මකය කියන්න පුළුවන්. ඒ ශරීරයෙන් පිට මොනවා හරි දෙයක් හම්බ වෙනවා නම් බාහිර. ඒ තමන්ගේ කයට සාපේක්ෂවමයි බාහිරයක් පණවන්නේ. ඒක සාමාන්‍ය තේරුමක් ඒක. හැබැයි මතක තියාගන්න ඕනේ ඔක ආර්ය දර්ශනයේදී නෙවෙයි. ඒ පටන් ගන්න කෙනාට ඒ කයක් තිබුණා නම් කයෙන් එතර වෙන්න මාර්ගයනේ කායනුපස්සනම. ඒ කායනුපස්සන වැඩුවට පස්සේ පටන් ගන්න සංකල්පය වෙනස් වෙනවා. පටන් ගන්නකොට කයක් ඇත කියන තැනින් තමයි ඒ තියෙන කයෙහි තමයි අනුප්‍රශ්නාව කරන්නේ. ඒ අවබෝධය එනකොට ඒ කයෙන් එතර වීමක් වෙන්න ඕන. ඊට පස්සේ අර පටන් ගත්තු වචන අදාළ නැහැ. කනජත්ත බහිද්ද කියන ඒවා අදාළ නැහැ. මොකද අදාළ නැත්තේ කය කියන්නේ පණවගත්තු එකක් කියලා අවබෝධයක් වෙනවා. පණවගත්තු එකක් අපිට එක එක විදිහට වර්ග කරගන්න පුළුවන් පණවගත්තු කෙනාට. ඒක අර උපමාවට දැම්ම පැහැදිලි වෙනවා. දැන් බල්ලෙක් පණවගත්තට පස්සේ ඒ බල්ලා බාහිරව ඉන්නවා කියන තැන තමයි අදහස එන්නේ. දැන් බල්ලෙක් වතුරට ඉබිලා වුණා, තව බල්ලෙක් ඉන්නවා කිව්වහම් ඒ බල්ලා හැමතිස්සෙම ඒ පණවගත්තු කෙනාට සාපේක්ෂව බාහිරේ තියෙන දෙයක්. ඒ හින්දා තමයි ඒ බාහිරේ තියෙන දේ අපි දුරද ළඟද කියලා කතා කරන්න පුළුවන්. එතන බාහිර වුණ හින්දානේ අජත්තකේ ඉඳන් තමයි දුර මනින්නේ. සමන්ත සාපේක්ෂව නැත්නම් අතන මෙතන කියලා එහෙම කියන්නේ. ඒ ද්වේෂාව ගොඩනගන්නේ ඒ අජත්තයයි බහිද්දයයි කියන දෙපැත්තක් බෙදෙන ගතිය. කාටද අජත්ත බහිද්ද බෙදෙන්නේ? ඒ අවිද්‍යාවෙන් ඒක හදන මට්ටමේදී. එතකොට ඒක හදන තාක්කල්, කයක් තියෙන තාක්කල් අජත්ත බහිද්දයක් ගැන කතා කරන්න පුළුවන්. කයේ ඇත්ත දැක්කහම, ඇත්ත දැක්කහම කියන්නේ අපි කියන මේ පටිච්ච සම්පන්න සංකත පටිච්ච සම්පන්න අවිද්‍යාපත්තෙන් කියන දේ අවබෝධ වෙනකොට අර කතා කරපුවා අදාළ නැති වෙනවා. මොකද එහෙම කතා කරන්න කයක් පිහිටන්නේ. කයක් පිහිටියොත් ඒ පිහිටපු එක සාමාන්‍ය ලෝකෙ මට්ටම තමයි ඔක අජත්තද බහිද්දද කියලා වෙන් කරන එක. ඉතින් සමහර වෙලාවට ගැටලුව එනවා මේක අජත්තද මේක බහිද්දද කියලා. ඒ ගැටලුව ඇත්තට අදාළ නැහැ. මොකද මේ අජත්ත බහිද්ද කතාව පුද්ගලයෙකුට සාපේක්ෂයි. එක පුද්ගලයෙක් හිතන විදිහ තව පුද්ගලෙක් හිතන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන් සාපේක්ෂක ගතිය හින්දා. ඉතින් මොකද්ද අජත්ත මොකද්ද බහිද්ද කියලා තර්ක කරන්න අවස්ථාවක් යෙදෙනවා. ඒ තර්කයට හේතු ඇති වෙනවා. ඒ තර්කයේ තියෙන්නේ කයක් තියෙනකන් විතරයි කියන තැන අපි තේරුම් ගන්න ඕන. කයක් තිබුණත් ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වුණත් අර ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙනවා. ඒ කියන්නේ එකලස් ආකාරයට අහු වෙනවා වෙන්න පුළුවන්. අටලෝ දහමට අහු වෙනවා වෙන්න පුළුවන්. ලෝකෙ පිහිටියොත් අපි විදර්ශනා නැත්නම් සතිපට්ඨානෙන් කරන්නේ ඒ ලෝකෙන් එතර වීමක්. ලෝකෙටයි අයිති වුණ එක ලෝකෙට අහු නොවන ස්වභාවයකට පත් වීමක්. මොකද්ද අජත්ත මොකද්ද බහිද්ද කියන එක සමහර විට අපිට මේ වෙන් කර ගැනීම අපහසුයි. දැන් අපි උදාහරණයක් ඇදිර හුස්ම ගත්තොත් හුස්ම අජත්ත කියන්නත් පුළුවන් බහිද්ද කියන්නත් පුළුවන් ස්වභාවයක් තියෙනවා හුස්ම කය කිව්වහම. ඒක අපි හිතුවොත් දැන් හුස්ම කියන හුළඟ තියෙනවා. ඒ හුළඟ දැන් නහයෙන් ඇතුල් වෙන්න කලින් හුස්ම අජත්තද බහිද්දද? නහයෙන් ඇතුල් වෙලා අපිට මේ පෙනහැල්ල දක්වා යනකම් හුස්ම අජත්තද බහිද්දද? මේවා හරි අමාරුයි තර්ක කරන්න පුළුවන්. කෙනෙක් කියයි ඔක අජත්ත, කෙනෙක් කියයි බහිද්ද කියලා. ඒකෙන් පුද්ගලයාට සාපේක්ෂයි. අපිට ඔක හරියට මේකයි කියන්න ගියහට වැඩක් නැහැ. මොකද ඒ ආර්ය දර්ශනයට ආපු කෙනා දන්නවා හුස්ම කියන එක සංකත දෙයක්, පටිච්ච සම්පන්න දෙයක්, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදපු දෙයක්. ඒක හරියට ඒ තර්කයේ අර වතුරේ හදාගත්තු බල්ලා අජ්ජත්තද බහිද්දද කියන තර්ක කරන්න යනවා වගේ. ඒක තේරුම් ගන්න අජ්ජත්තේ කාන්තයක් බහිද්දේ තවන්තයක් කියන දේශනාවෙන් එහෙම ඒක හොයාගන්න පුළුවන් මජ්ජේ සූත්‍රෙදී. ඒ අන්ත, අන්ත කියන්නේ මේ අවිද්‍යාව මත නැත්තම් ලෝකෙට අයිති විදිහ. ඉතින් හැමතිස්සෙම දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙන්නේ ලෝකයට අහුණ කෙනා, අවිද්‍යාවෙන් ඉන්න කෙනා කොහොමද ඒ අවිද්‍යාවෙන් මිදෙන්නේ? අන්න ඒ සඳහා වැඩ පිළිවෙලක් මේ තියෙන්නේ. කටපියර සාකච්ඡාවලදී තේරුම් ගන්න ඕන මේ පෘථග්ජන මනසට තියෙන ස්වභාවය ආර්ය දර්ශනයේදී වෙන වෙනස මොකක්ද? ඒ දෙක ආර්ය දර්ශනයේ ඉඳන් පෘථග්ජන ස්වභාවය කතා කරන්න ගියොත් එහෙම පැටලෙනවා. ඒ පෘථග්ජන ස්වභාවයේ ඉන්න කෙනාට තමයි මුලින් අජ්ජත්ත බහිද්ද නැත්තා ওই දෙකම එකට කියන කතාව තියෙනවා. ඇයි ඒ? කයක් පිහිටපු හින්දා. බද ස්වාමීන් වහන්සේ දෙන්නපු කර බව කියන කතාව තියෙන බව තියෙනකන් තමයි ওই බව කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණ.
අවිමත්යගේ පැහැදිලි කිරීමේදී සඳහන් වුණා මේ ආස්වාස පාස්වාසයේ තියෙන තැන. ඒ ආස්වාස පාස්වාසයේ අපි වැඩි යුතු දෙයක්ද? මේ පරමතේ ශුන්‍ය භාවය කියන්නේ යමක් හත නොගන්නා ස්වභාවයේදී මේ සිත්කට රැඳෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ අන්ත දෙක අතීතයක් අනාගතයක් වර්තමානයක් කියන මේ අන්ත තුන සමාතුලින්ම ගොඩනගන දෙයක් බව දැනගත්ත තැනදී මේ සිතට ගැවෙන්න තැනක් නැහැ. එතකොට සිත් මේ ආස්වාස පාස්වාසයේ කියන තැනක තමයි පත් වෙන්නේ. එතනදී ඒ ආස්වාස පාස්වාසය ඒක පවත්වාගෙන යනකොට ඒකත් අර ඔබතුමාත් වගේ අපි විසින්ම ගොඩනගාගන්න දෙයක් හොඳට ගැනීමක් පමණයි කියන එකට එනවා. එතකොට ආස්වාස පාස්වාසය ආනාපාන භාවනාව අපි කළ යුතු දෙයක්ද? ඒක මේ මාර්ගයේ යනකොට අපිට හමු වෙන දෙයක්ද? අන්න එතන පොඩ්ඩක් ඒ කියන්නේ අපි අනිවාර්යෙන් මේක ආස්වාස ආනාපාන කළ යුතු දෙයක්.
අභාංශය අදහස් කරන්නේ ආස්වාස ප්‍රාස්වාස භාවනාව කියලා අදහස් කරන්නේ මොකක්ද? ආනාපාන
සතියේ ඔද අපි මේ උස්මරයල ඉහලට ගන්නවා පහලට ගන්නවා ඒක දැනගැනීමක් ඇදීන මෙතන ආස්වාද පාස්වාද කියන ආලාපන්ත කීදී කියනවාසේ දේශනාකට වදාලා තියෙන්නේ. එතකොට ඔය ආනාපාන ප්‍රතිය ඒක අපි දැනගෙන යනකොට අන්තිමට මේක අර සිත තුළ දැනීමක් කියන එක පමණක් අතගැනීමක් තියෙනවා මෙතන. එතකොට
දැනීම වෙනකොට ආස්වාස ප්‍රාස්වාස තියනවද?
පවතින්නේ නැහැ. දැනෙන්න
තමයි. ඒක තමයි තේරුම් ගන්න. ආස්වාස ප්‍රාස්වාස තියන කෙනාට ඒක උදව් කරගෙන භාවනාවක් කරන්න පුළුවන්. එහෙම දෙයක් පැනවෙන්නේ නැති කෙනාට ඒකෙන් භාවනාවක් කරන්න බැහැ. මොකද ඒක තමයි මේ කයක් තියෙන කෙනාට කායනුපස්සනාව වඩන්න පුළුවන්. කයක් පිහිටියේ නැත්නම් කායනුපස්සනාවක් කතා කරන එක කතා කරන්න බැහැ
නේද?
හැබැයි මතක තියාගන්න ඕන මේ නොපිහිටන தත්වය කියන්නේ කායනුපස්සනාව සම්පූර්ණ වෙලා කිසිම කයක් පිහිටන්න බැරි මට්ටමක්. ඒ පිහිටන්න බැරි මට්ටම කියන එක මම ඉහළ මට්ටමක් ඉන්න ඕනේ. දැන් ඔය සූත්‍රය කිව්වේ ශ්‍රුතවත් පුතග්ජනයට නෙමෙයි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ ප්‍රශ්නාව හොඳටම වැඩුණාම ඒකේ ප්‍රතිඵලය මොකක්ද? අනිශ්චිතෝච්ච විහෙරති. කියන මට්ටම. අනිච්චිතෝච විහෙරති නම් ආනුපස්සන කෘත්‍යය ඉවරයි. ඒ කෘත්‍යය ඉවරයි කියන්නේ ඒ වෙනකොට ඉතින් අනාගාමී මට්ටමකවත් ඉන්න කොට කියන කතාව උක. ඒක දැන් අපිට තර්කෙට අහුවෙන මට්ටමක්. එහෙම නැත්නම් ඒ මට්ටම වල
කායගත සතිය වැඩි කියලා අපතෝදී. කායගත සතිය සූත්‍රයේ තියෙනවා.
ඒ කියේ මොකක් හරි කායගත සතිය කරන්න කයක් තියෙන්න ඕනනේ.
තියෙනවා.
ඒ කයක්
වන්ට දැනීම ස්වභාවය පමණයි. බදලත්
නෑ ඒක ඒ වචනෙන් කියන එක නෙමෙයි. දැන් මොනවා හරි දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒකේ තියෙන සාක්කල් ඒ ගැන ඒ කායන් ප්‍රශ්නාව වඩන්න පුළුවන්. කායක් ඇති කල්හි ඒ කයෙහි තමයි අපි කායන් ප්‍රශ්නාව කරන්නේ. ඒ කයක් පිහිටියේ නැත්නම් එහෙම කොහොමද කායන් ප්‍රශ්නාව මොකේද කරන්නේ? ඒක ඒ අවබෝධයේ සුළු අවබෝධයේ කියන්නේ අපිට ඒක දෙකක් තියෙනවා. තර්කයට අහු වෙන මට්ටමයි එතනම ඒ ප්‍රත්‍යක්ෂ මට්ටමයි. ප්‍රත්‍යක්ෂ මට්ටමට આવුත් එහෙම ඒ කිසිම කයක් පිහිටන්න බෑ. ඒ අවිද්‍යාව මතමයි. ඒ මට්ටම බොහොම ඉහළ මට්ටමක් ඉතින් මං හිතන්නේ මේ මට්ටමේ කවුරුත් ඉන්නවා කියලා. දැන් අපිට මේ මට්ටමක් ගැන එන විතර්ක ටිකකින් තමයි මේ කතා කරන්නේ. එහෙම වුණත් කොහොමද කියන එක. කය පිහිටියේ නැත්නම් කොහොමද කියන තැනනේ කතා කරන්නේ. ඒ පිහිටියේ නැහැ කියන්නේ ලෝකේ කිසිම දෙයක් පිහිටන්න බැරි මට්ටම. කියන්නේ හෙන්දකිනකොට රූපයක් පිහිටන්න බෑ. කණෙන් අහනකොට රූපයක් පිහිටන්න බෑ කියන මට්ටම ආයතන හයෙම මුලා නොවන මට්ටමක් නේ ප්‍රත්‍යක්ෂ මට්ටම. ඒක දැන් අපි ඒ ගැන මේ තර්කයෙන් කතා කළාට අපි ජීවත් වෙන්නේ අපිට ඔය පිහිටන මට්ටමකනේ. දැන් තමන්ගේ ශරීරය තියනවා කියන මට්ටමනේ අපි ජීවත් වෙන්නේ. කොය භාවනාවකින් බලන වෙලාවක දැනුවත් නිසා අනිත් හැම වෙලාවෙම ඉන්නේ ශරීරයක් තියෙනවා. අනිත් ඇයිදේ ශරීරයක් තියෙන අපිට ඇහෙන් කවුරු හරි දකිනවන්න කවුද එනවා කියලා මත්තමකට යනවනේ. ඒ මත්තමට යනවා නම් ඒ කය තියනවා. දැන් අපිට වටපිටාව බලනකොට ඔන්න මොනවා හරි දෙයක් තියෙනවා කියන අදහස එනවනම් අරද්ද එකෙන් තේරුම් ගන්න ඕනේ. බහිතකයක් තියෙනවා. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕනේ එහෙනම් කායනුපස්සනාව වඩන්න පුළුවන්. ඉතින් බහිතකයෙහි කාය කානුපස්සේ විහෙරති වෙන්න ඕන. ඒක නිකන් අපි මුකුත් නැහැ කියන
ඒවත් සභාවේ
ඔව් ඒ තර්කයෙන් වැදුනහම ඒක අර සමහර ශූන්‍යතාවයි කියලා හිතෙනවා. ඒක ඒ ශූන්‍යතාවය තමයි ලෝකෙටයි ති. දෘෂ්ටියක ඉඟන් ගන්න ශූන්‍යතාවය. දැන් මේ කය තියාගෙන කයක් නැහැ කියන්න යනවා. ඇත්තටම කයෙන් මිදිලා නෙවෙයි. ඒ ඒ අර භාවනාවක් කරගෙන යනකොට හිතෙන්න පුළුවන් මොකුත් නැහැ කියලා. ඒ සිතීමයි නොපිහිටන මට්ටමයි දෙකක් කියන එක තේරුම් ගන්න
ඕනේ. ඒ භාවනාවක්
අපි මානසිකාරය යොදනකොට තේරුම් ගන්න එකයි ඒ සාමාන්‍ය මට්ටමයි දෙකක්. කවුරු හරි එනවා දකින්නකොට මන්න කවුද එනවා කියලා හිතෙනවා නම් ඒ පිහිටනවනේ. මොකෙක් හරි සතෙක් හරි මොකෙක් හරි ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනකොටම එතකොට ඒ මට්ටමේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒක අමතක කරන්න හොඳ නැහැ. මොකුත් නැහැ කියන එකෙන් නැත්තම් යනවා අර එතන දැනුවම ප්‍රයම් මෝහණයක් වගේ එකක්. සත්‍යවත් නැහැ මොකුත් නැහැ කියලා පුරුදු කරනකොට මොකුත් නැහැ කියලා හිතෙනවා. මේ හිතන එකයි නොපිහිටන එකයි දෙකක්.
ඒ කියන්නේ අර මොපිහිටන ස්වභාවය ප්‍රත්‍යක්ෂ අවස්ථෙන් දැකීම නේද?
ඔව්. ප්‍රත්‍යක්ෂ වුණා කියනකට පිහිටන්නේ. පිහිටන්නේ නැත්නම් ඒ ආයේ ඒ භාවනාවක් නැහැ. ඒකර දැන් උපමාවෙන් ගන්නකො දැන් බල්ලට වතුර බල්ලෙක් පිහිටනවා අපිට වතුර බල්ලෙක් පිහිටන්නේ
නෑනේ.
ඔව්. පිහිටන් නැත්නම් අපිට දැන් වතුරේ ඉන්න බල්ලෙක් ගැන භාවනාවක් කරන්න අවශ්‍ය නෑ. මොකද ඒක අදාළ නෑ. මේ අදාළ නැති සත්‍යක එනකන් මේ ආර්ය දර්ශනේ සම්පූර්ණ නැහැ.
ඒකයි තේරුම් ගන්න ඕනේ.
සහදී මොයා තමයි තකොට සිහියෙන් නොවනින් කියන්නේ කන්දර සමාජයන
ඒ සිහියෙන් නොවනින් ඉන්නවා කියන සිහියෙන් නොවනින් ඉන්නවා කියනකොටම තේරුම් ගන්න කයක් තියනවද නැද්ද
නැද්ද කියන
එක හරි කයක් තියනවනේ කය
කය
කය ගැනනේ සිහියෙන් නොවනින් ඉන්නේ ඇයි කයක් පිටන නිසා තමයි අපිට දහම ඇහිලා තියෙන හින්දා අවබෝධයක් තියලා මේ කයින් එතර වෙන්න වැඩ පිළිවෙලක යෙදෙන්න ඕන. ඒක තමයි මේ කයෙහි කායනුපස්සී විහෙරති වීම. ඒකට මේ කයෙහි කායනුපස්සී විහෙරති වෙන්න පුළුවන් කයක් තියෙන තාක්කල් නේද? කයක් පිහිටියේ නැත්නම් ඉතින් කහක් පිහිටියේ නැත්නම් කියන්නේ ඒ කයක් පිහිටන අවිද්‍යාව දුර වෙනවා.
මොකද කරන්නේ?
ඔව් ඒ අවිද්‍යාව දුර වෙනවා. දුර
වෙනවා.
එතකන් මේ වැඩේ කරන්න තියෙනවා. එතකන් දැන් අපි තර්කෙන් අරගෙන කයක් නැහෙනේ. ඉතින් නැති එකේ කොහොමද භාවනා කරන්නේ? කියන එක ඒක තර්කයට අහු වෙන මත්තම. හා
ඒක
තර්කයට. හා. ඒ හිතන්න ගියාම වෙන දෙයක් ඒක. ඕ ඔය ශරීරයක් නැහැ නේ වේදනාවක් විතරනේ තියෙන්නේ. එහෙනම් කොහොමද මේ කායනුපස්සනාව වඩන්නේ? ඒක ඒ තර්කයට අහු වෙන මත්තමක් නිසා ඒක අර මේ ප්‍රත්‍යක්ෂ මත්තමක් නෙවෙයි. අය ප්‍රත්‍යක්ෂ මට්ටමට එනකොට ඔය ප්‍රශ්නේ ඇති වෙන්න බෑ. ඒ නිකන් දාලා බලන්න අර ඒ උපමා වලින් විතරනේ කියන්න පුළුවන්. ඒ දැන් බල්ලගේ දැන් වතුරේ බල්ලට රවටන තාක්කල් ඒ බල්ලා ඒක වැරදි කියලා දන්නවනම් ඒක මේ දෙන්න උත්සාහයක් ගන්න පුළුවන්. දැන් අපිට එහෙම උත්සාහයක් ගන්නවා කියන එක අදාළ නැහැනේ. එර අපට ප්‍රත්‍යක්ෂයි වතුරේ බල්ලෙක් පිහිටනවා කියන සිද්ධිය අදාළ නැහැ. අපි වතුරට ලැබුණට එතන දෙයක් පිහිටනවා කියන එක අදාළ නැහැ නේ අපිට. ඒ උපමාවේදී ඒ කියන්නේ අවබෝධය ආවට පස්සේ ඒක ගැන කරන්න කිසිම දෙයක් නැහැ. ඒ අවබෝධය කියන්නේ හැබැයි ප්‍රත්‍යක්ෂ ඥානය. ප්‍රත්‍යක්ෂ වෙනකන් අපි දැනුමකින් දැනගත්තට ඔය බල්ලෙක් වගේ පෙනුනට බල්ලෙන් නැහැ කියන එක දැනුමක්. දැනුම කියන්නේ ප්‍රත්‍යක්ෂ නෙවෙයි. දැන් අපිට තියෙන්නේ ගොඩක් වෙලාවට මේ ශරීරයක් වගේ මේ දැනගත්තට ශරීරය නෙවෙයි තියෙන්නේ කියන එක දැනුමක් විතරයි. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වුණා නම් කොයි වෙලාවකවත් ශරීරයක් කියන අදහසවත් එන්න බෑ. පිහිටීම කොහොමද ඒක? පිහිටන්නේ නැහැ. එතකොට මේ පිහිටන මත්තම තියෙන තාක්කල් අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ. ඒකනේ පිහිටක්. මේ නිත්‍ය සංඥාවේ ඉන්නවා කියන්නේ අනිත්‍ය සංඥාව තව වඩන්න තියෙනවා. අනිත්‍ය සංඥාව අපි පොඩ්ඩක් අවස්ථාව දෙමු අපේ හැමදෙරේ අනිත්‍යයට සම්බන්ධයි ගැටලු තියෙනවා නම් මේ කියන දේව ගැන හරි අදහස් තියෙනවා නම් මේ කාට හරි අහන්න දෙයක් තියෙනවද අදහස්? මේකට සම්බන්ධව හරි වෙනස් දෙයක් හරි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමී මහත්මයා. දැන් අපි අර සමුදය ධම්මානුපස්සී විහෙරති කියන ආකාරයෙන් ආයතන පියා එහෙම සතිමත් එහෙම එහෙම ඒ කියන්නේ ඇයින් දැනෙන මොනවද කණින් දැන් එහෙම මොනවද කියලා බලලා ඉන්නකොට ඒ කියන්නේ අදකින දෙයක් මට දැනෙන දෙයක් මේ සිත තුළ සිතුවිලි නිකන් අර මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් අර මේ නොයිස් කියලා ඒ වගේ නිකන් අර මේ වයිට් නොයිස් එකක් වගේ ඒ කියන්නේ මම කියන්නේ මේ අර TV එක ඇහෙන එකක් නෙවෙයි මම අදහස් කරන්නේ ඒක නිකන් කියන්නේ අර ඇසෙන්න ලැබුණ දෙයක්ත් නෙවෙයි කණින් ඇහෙන දෙයක්ත් නෙවෙයි දිවෙන් රස එහෙම ආයතනකින් නෙවෙයි නමුත් සිතුවිලිම ඇති වෙන සිතුවිලි ප්‍රමාණය ඒ කියන්නේ වැඩි වෙලා ඊළඟට අර ඇහැට මේ කනට දාලා එළියට දාන ගතියක් කියන්නේ තව එකක් ගැට ගහ දෙන්න කියන ඉල්ලන ගතියක් හැපලෙන් කියනවා. ඒ වගේ අවස්ථාවකදී කොහොමද අපි එතෙන්දී ඒක තවත් ඉස්සරහට කරගෙන යන්නේ කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි. හරිවත් සරණයි.
ඔය සිහිය යොම් කරන්න උත්සාහ කරනකොට එක එක දේවල් අත්දකින්න පුළුවන්. අපි එක දෙයක් ගැන අපි හිතමු දැන් ඔන්න කණෙන් ඇහෙන දෙයක් ගැන අපි මේකට රූප පැහැදෙන හැටි බලනවා. ඕක ටිකක් වෙලා බලනකොට අපිට ඒක නෙවෙයි මේ හිත ඇතුලේ වෙන මොනවදෝ කතාවක් යනවා. හිත ඇතුලේ ඒ මට්ටම තමයි විතක්ක විචාර වගේ මට්ටම. ඒ කියන්නේ ඇතුළත කතාවක් යනවා. ඒක නිකන් අපිට කන්ට්‍රෝල් එකකුත් නැහැ. දැන් අපි හීනයක් දකිනකොට එහෙම අපිට පාලනයක් නැහැ. ඔහෙ ඒක යනවා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක ඒ ඔය වගේ ඒවා අත්දකින්න පුළුවන් ඒවා එතන මේ භාවනාව කරනකොට නොයිස් එකක් වගේ කියන්නේ ඒක අපිට අදාළ නැහැ. ඒ වුණාට එහෙම දෙයක් වෙනවා ඒක නවත්වන්නත් බැහැ. එකක් තමයි ඒක දිහත් බලා ඉන්න පුළුවන්. බලා ඉන්නකොට තමන්ගේ අර ප්‍රධාන අරමුණට නිතර නිතර ගන්න ඕනේ. දැන් අපි දැන් ටිකක් වෙලා ගියාම ඔය මොකුත් නොකර මේ හිත මොනවද කරනවා ආය අපිට දැන් අපි ශබ්දය ඇහෙන එක දිහා බලන් හිටිය ආය අපිට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් ආය කොහොම මොනවා හරි ශබ්ද ඇහෙනවද ඒකට අවධානය යොමු කරාම අපිට ආය කරන ඒ මෙනෙහි කරන එකට අපහු ගන්න පුළුවන්. මෙනෙහි කරන එකට සිහිය පිහිටන්න උත්සාහ කරන එක හොඳයි. අතකට ඒකෙදි තමන් ඒ අවස්ථාවේදී කරන එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි ශබ්දය ගැනම බල බලා ඉන්නවනේ ආයේ ශබ්ද වලට අවධානය යොමු කරන්න ඕන. ඒ අවධානය නැති වුනහම තමයි මේ පරණ පුරුද්දට ඔහෙ මොනවද වෙනවා. ගතිය ඒක තියෙනවා. කොට අපි ආය ආය අවධානය යොමු කර කර භාවනා අරමුණට අවධානය යොමු කර කර ඒක කරන්න පුළුවන්. දැන් මේක දැන් මෙහෙමයි කියලා එකක් නැහැ. මොකද තමන් භාවනා කරන විදිහ තමන්ගේ මට්ටම අනුව එක එක වෙලාවට වෙනස් වෙනවා. දැන් අපි දැන් කණෙන් ඇහෙන ශබ්ද බල බලා ඉන්නවා කියලා ඒකම කරන්න කියලා එකක් නැහැ. ඊළඟට තව ආයතනයක් ඕනනම් බලන්න පුළුවන්. එකෙන ගඳ සුවඳක් කෙන එකක් බලන්න හැකියාව තියෙනවා. සද්දේ තරන් නෙවෙයි. හැබැයි ඒක සිහියෙන් බලනකොට අර එන නොයිස් එක නෙවෙයි. දැන් තමන් කරගෙන යන දේ යෙදීමක්. එතන ඒ කරගෙන යන එක කරනවද නැද්ද කියන එක සෙන්සරේ බලන එක හොඳයි. ඒ තමන් කරන එකට අවධානය අරන් ඒක කලත් එතකොට අර අර ගතිය අඩු වෙලා යනවා. ඒ කියන්නේ නොයිස් එක එන ගතිය එන්න එන්න අඩු වෙනවා. Taman නිතර නිතර ඒ කරන දේතම සිහිය යොමු කර කර ඒක කරන්න ගත්තාම ඒ වගේ දෙයක් ද ඇහුවේ මං හිතන්නේ ඕ වගේ දේවල් හරි අමාරුයි මේ අහන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මං හිතනවා ඒ වගේ එකක් කියලා.
ඔව් මට ඒක ගැන සැහෙන ඒ ටික පැහැදිලි කරන මට ලැබුණා. මට මං හිතන්නේ මං අහන්න උත්සාහ කරේ මට ඒ කියන්නේ වැඩියෙන් දැනෙන්නේ අර ඇතුළත ඒ කියන්නේ දැන් අපි කලින් එහෙම සබ්ජෙක්ට් එක මං හිතන්නේ මං ඔෆිස් එකේ ඉන්න වෙලාවක අනිත් පැත්තකට යන වෙලාවට ඒක සම්බන්ධයෙන් බැලුවොත් එතකොට පිටින් දකින්න ගියාක් ඇහෙන සබ්ජෙක්ට් එක ඉපැත්ත වැඩි. මොකද බොහෝ විට මං ගෙදර ඉන්න අවස්ථාවලදී වගේ ඒ කියන්නේ ඒ වගේ සබ්ජෙක්ට් ඇහෙද්දී ඒක වැලිය අර හිත ඇතුලේ මේ චැටර් කියන ගැටිය වැඩි වෙලා ඒකෙන් නිකන් අර පරණ මම හිතන්නේ මේ උසමයික පැහැදිලි කරා මට ටිකක් ඒක අවබෝධන විදිහට තිබුණේ අර හිත ඇතුලේ හිතන හිතුව ඉන්නේ එළියට පනින්න බලනවා ඒක මම මේ අහන්න උත්සාහ කරන්නේ අත්‍තරම අර මේ එතෙන්දී මම කොහොමද බලන්නේ ඒ කියන්නේ ඒ එතනත් මට වචන ටික හරියට මතකයක් නැහැ නමුත් දැන් අපි අර තුනක් බලනවානේ මොකක්ද කියන්නේ එන්සියම් කිසිවක් සිද්ධ වෙනකොට මට ඒකට එන්නේ දැන් හරියට මොකක්ද කියලා නමුත් මම කියන උත්සාහ කරන්නේ ඇතුලේ සිත තුල පමණක් සිටුවේ වෙනකොට ඒක කියන්නේ ඒක ගන්න මම හිතන්නේ දැන් ගන්න එහෙන් මට මොනවද බලන්න කියලා හිතුනොත් එතකොට එතනදිත් මම ඒ අවිද්‍යාවෙන්ද මම මේ කෙලෙට දාන්න හදන්නේ කියන දේ මම බලන්න ඕනද කියන ඒ වගේ දයක් මම උත්සාහ කරන්නේ අහන්න. ඒ කියන්නේ මේක මේ යන්න දෙනවද ටිකක් එහෙම නැත්නම් සිත තුළම මේක ඇති වෙලා එතනම සිත තුළම ඇතුළ නැති වෙලා දෙයක් වෙන්නේ කියන එක. එතකොට අර බල්ලගේ උදාහරණයක් ගත්තොත් අර එළියට දාන්න කලින්
ඒකේ මූලිකව දැන් ඒ සිද්ධිය වෙනකොට දැන් ওই සිද්ධිය වෙන්න කලින් තමන් භාවනාවක් මොකක් කරි කර කර ඉන්නවනේ අපි හිතමු දැන් මේ හුස්ම දිහා බලන් හිටියයි කියලා. එහෙන් බලන් ඉන්නකොට ටිකක් කරා යනකොට හුස්ම නෙමෙයි අපිට පේන්නේ අර හිත ඇතුලේ කරන කතාවක් යනවා පේනවා. දැන් එකක් තමයි ඒක පළවෙනි දේ ඒක දකින්න ඕන දැකපු හින්දානේ දැන් කියන්නේ මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒක සිහියෙන් දකින්න ඕන. දැන් සිහිය නැතුව ඒක තුල ජීවත් වෙන්න නෙවෙයි. එතකොට මෙන්න මෙහෙම කතාවක් යනවා කියලා දකිනවා මේ අපි කරන වැඩේට අදාළ නැති දෙයක්. ඒකේ ඒ දැක්කට පස්සේ කරන්න අවශ්‍ය නම් ඒ තමන් කරන එක අනුව වැඩ දෙකක් තියෙනවා. ඉතින් මූලිකව වෙන්නේ අපේ ප්‍රධාන භාවනාවට ආයෙන්න. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය කර කර හිටියන ඒ ආයෙ හුස්මට අවධානය ගන්න. ආයතන ගැන බල බලා හිටියනම් එළියේ වෙන දේවල් දැනගත්තේ මෙන්න මේ ආයතනේ. ආයෙ ඒකට සිහිය යොමු කරන්න. ඒ කියන්නේ අවධානයෙන් තමන් කර කර හිටිය එකට අවධානය ගන්න ඕන. ඒවත් කරගෙන යනකොට දැන් හේ අරමුණු එන්නෙම නැති මට්ටමට ගිහිල්ලා මේ විදිහටම මේ කතාව යනවා නම් ඉතින් ඒකේ දැන් අපිට දැන් අපි සිහිය පිහිටනකොට අපි මොකක් හරි දෙයකින් නේ පටන් ගන්න මෙන්න මේක බලන්න ඕන කියලා. එතකොට දැන් ආයතන දිහා බලා ඉන්නවනම් ඒක කරන්න ඕන. ඒක කෙරෙන්නේ නැත්නම් ඒ භාවනාරමුණෙන් හිත එළියට පැනලා නේ වෙන දෙයක් නෙමෙයි. ඒ හින්දා අර මතක් වෙන වෙලාවට ඒ ප්‍රධාන කමතහනට හිත ගන්න උත්සාහ කරන්න. එහෙමත් බැරිම තත්ත්වයක් තියෙනවා නම් ඉතින් එක එක උපක්‍රම තියෙනවා. අකක් තමයි ඕක නවත්තලා පොඩ්ඩක් ඔය සක්මන් භාවනාව වගේ එකක යෙදিলা ආත්මයක පටන් ගන්නවා. අපි කරන එක වෙනස් කරලා අපිට සිහිය පිහිටන්න පුළුවන් එකකට සිතාරගෙන ඒක ටිකක් වෙලා යෙදিলা අපහු මේකට එනවා. ඒකෙදි මතක තියාගන්න අපිට අර මූලික අරමුණ ඒ හිත තියාගන්න බැරිකම කියන එක වෙනස් කරගන්න ආයේ ප්‍රධාන මේ භාවනා අරමුණට ගේන එක. ඔකේ තව පැත්තක් තියෙනවා. දැන් අපිට එහෙම ප්‍රධාන අරමුණක් කියලා එකක් නැත්නම් අපි සමහරට හිත දිහා බලා ඉන්නව වෙන්න පුළුවන්. එතකොට වෙන්න ඕන අර ඒ හිතන එකට අහු වෙන්නේ නැතුව වෙනම නිකන් වෙනම දකින්න ඕන මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. එතකොට වෙන්න පුළුවන් අර ඔබතුමා කියන්නේ දැන් මේ ඇතිලා නැතිවෙනව නේද මොකද්ද? ඒක දිහා සිහියෙන් බලා ඉන්න ඕන. ඔකාරිය අමාරුයි කියන මොකද ඔක දිහා සිහියෙන් බලා ඉන්නත් පුළුවන් සිහියෙන් බලා ඉන්නත් පුළුවන්. සිහියෙන් බලා ඉන්නකොට ඒකත් නිකන් අර අපි අර ආයතන ගැන බැලුවා වගේ මේ සිද්ධිය දිහත් අපිට සිහිය නොවන පිහිටලා බලා ඉන්න පුළුවන්. එතකොට ඒ හා දැන් මේවයිදි හිත වැඩෙන හැටිනම් මේ වෙනස් වෙනවා අපේ තියෙන ධර්ම ගැන තියෙන අවබෝධෙත් එක්ක. එකෙන දැන් පරිදිරික සම්මාදිට්ඨිය තියෙන කෙනාවක දිහා බලා ඉන්නකොටයි සම්මාදිට්ඨිය නැති කෙනා බලා ඉන්නකොටයි දෙන්නගෙන සිහිය පිහිටනවා. හැබැයි අර ප්‍රඥාව වැඩෙන විදිහ වෙනවා. මේ එකන හිත මෙහෙම දෙයක් කරනවා ඒ දිහා බලා ඉන්න පුළුවන්. ඒක මම ඉඳලා බලා ඉන්නත් පුළුවන් මම නැතුව බලා ඉන්නත් පුළුවන්. ඒක ඒ වචනෙන් කියන්න අමාරුයි. ඒ සඳහා තමයි අපි මේ අර ධර්ම සාකච්ඡා කරලා මොනවද ඒ කෙලස් දුරු කරන කෙනා දැනගන්න ඕන. අර දන්න දකින කෙනෙක් වෙන්න කියන්නේ ඥානතෝ පස්සතෝ වෙන්න ඕන අපි වෙනම ධහම පැත්තෙන්. ඊට පස්සේ ඒක භාවිතා බහුලී කතා වෙනකොට මේ දේ භාවිතා කරන්න බහුලී කතා කරන්න කියද්දි මේ දන්න දකින කෙනා දන්නව මොකද්ද භාවිතා කරන්න ඕන මොකද්ද බහුලව භාවිතා කරන්න ඕන කියන එක. ඒ නොදන්න නොදකින කෙනාට සිහිය පිහිටන්න උත්සාහ කළාට කරන්න ඕන මොකද්ද කියන අදහස එන්නේ නැහැ. දෙයක එන්න තමයි අපි අර සහමත් අහලා දැනගන්න ඕන ටිකක් තියෙනවා. යන්නේ ඒ පැත්ත හදා ගන්න වෙන්නේ. ඒකෙදී දැන් කායනුපස්සනාව වඩන්න නම් රූපයක් ගැන බලන්න නම් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඥානතෝහම් වික්ඛේ පස්සතෝ ආසවණං කායං වදාමි කිංච ඥානං කිංච පස්සං. මොනවද දන්න මොනවද දකින කෙනාටද මේ ආශ්‍රවේෂය කරන්න පුළුවන්. ඒකෙදී රූපය ගැන නම් කියන්නේ එතකොට කර්ම තුනක් දැනගන්න තියෙනවා. මොනවාද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියන කරුණු තුන. රූපේ කියන්නේ මොකද්ද? රූපය හටගත්තේ කොහොමද? ඒක නිරුද්ධ වෙන එහෙම නැත්නම් රූපය හට නොගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. අපි නිකම්ම රූපේ දිහා බලා හිටියට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒක කලින් දැනගෙන තියෙන්න ඕන. නැත්තම් අපිට වෙන්නේ දැන් අර රූපය දිහා බලා හිටියහම ඒ රූපය තිවෙනව නැතිවෙනව පෙනුන පෙනෙන්න පුළුවන්. රූපේ පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැහැ. සංකත බව පේන්නේ නැහැ. ඒ රූපය තිවෙනව නැතිවෙනව පෙනුනට පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැහැ. සංකත බව පේන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක පේන්නේ නැහැ. ඒක පේන්නේ මේ දහමක් අහලා දන්න දකින කෙනාට විතරයි. ඒ රූපෙ දිහා බලාගෙන මේක හිතන්න දැන් අර බල්ලා වතුරේ බල්ලා දිහා බලනවායි කියලා. ඒකට සමහර විට ඌට පේයි බල්ලා ඇති වෙනව නැති වෙනව බල්ලා වෙනස් වෙනව බල්ලා වායසට යනවා. ඒ බල්ලාගේ ලක්ෂණ ටික පේයි. ලක්ෂණ ටික පෙනුනට ඌ හටගත්තේ කොහොමද කියන එක පේන්නේ නැහැ. ඒක නෑ අවබෝධයක් නැත්තම්. ඒ කියන්නේ මේ ආයතන මුලා වෙන්නේ මම පැනෙව්වේ කියන ධර්මතාවයෙත් නැහැ. බල්ලා හැදුන හැටි එක එක විදිහට හොයයි. දෙතිස් කුණුපෙන් කියලා හොයයි. සතර මහා ධාතුයෙන් කියලා හොයයි. ඌ ඇති වෙනව නැති වෙනව කියලා හොයයි. ඒ එකකටවත් අහු වෙන්නේ නැහැ. ආයතන මුලාව මත පනවගත්ත බල්ලෙක් නේ කියන එක ඒක නොදන්න කෙනාට අහුවෙන්නෙම නැහැ. කොච්චර සිහියෙන් බලා හිටියත්. ඒකයි අර දන්න දකින කෙනාගේ නොදන්න නොදකින කෙනාගේ දෙන්නටම භාවනා කරන්න පුළුවන්. සිහිය ගැඹුරටම පිළිගන්න පුළුවන්. ඒ වනාට එන අවබෝධය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ධහම හරියට අහලා දැනගෙනද නැතුවද මේ සිහිය පිහිටන්නේ. දැන් අපි අර හිතට දැම්මොත් ඔය ඉන්ටර්නල් සෙටින් කියන එකට දැම්මොත් දැන් සිතුවිලි ඇති වෙනව නැති වෙනව බලා ඉන්න පුළුවන්. හොඳට සිහිය පිහිටගෙන ඉන්නකොට ඔන්න හිතේනවා යනවා ඇති වෙනව නැති වෙනව. හැබැයි අපි මේ බලා ඉන්නේ අර වතුරේ ඉන්න බල්ලා දිහා නම් ඔය හිත ටික කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක් වගේ නම් ඒකේ ලක්ෂණ ටිකක් පේනවා මිසක් ඒකේ සංකත බව පේන්නෙත් නැහැ, පටිච්ච සමුප්පන්න බව පේන්නෙත් නැහැ, අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක පේන්නෙත් නැහැ. ඒ තැන්ට එන්න වෙනම අවබෝධයක් වෙනම ලබලා තියෙනවා. ඒක ඔතෙන්ට යෙදෙන්න ඕන. ඒක පේනකොට, ඒ කියන්නේ හිතක් පේනකොට අන්න වතුරේ බල්ලෙක් හැදුවා කියලා පේනවා නම් එතකොට ඒ අවබෝධය වෙනස් නේ. ඒක ඇතිලා නැතිනවා කියන එකේදී ඒ අවබෝධය නෑ. හැබැයි ඇතිලා නැති වෙන බව බලන් ඉඳීමත් සිහියක්, සිහිය පිහිටීමක්, සාමාන්‍ය මට්ටමට වඩා එහාට ගිය සිහිය පිහිටීමක්. ඒ වුණාට ඒකේ ලෝකෙන් එතර වෙන දර්ශනෙට එන්නේ නෑ. එය තේන දේ සංකතයි ප්‍රතිච්ඡ සම්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන අවබෝධයක් වෙන විදිහට බැලුවේ නැත්තම්. ඒතර බුදුදහමේ තියෙන්නේ නිකම්ම සිහිය පිහිටීමක් නෙවෙයි. සමහර වෙලාවට අපිට අහන්න ලැබෙනවා මේ අර ප්‍රසන් නෝමන් නැත්තම් වර්තමානයේ සිහිය පිහිටවන ඔක්කොම හරි කියලා. ඒක සාමාන්‍යයෙන් ওই විදේශාය කියන එකක් නිසා දහම දන්න දකින අය කියන එකක් නෙවෙයි. ඒක අර සාමාන්‍ය ලෝකයාට එන්න පුළුවන් උපරිම මට්ටමක් මේ මොහොතේ සිහිය පිහිටගෙන ඉඳීම. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් එහාට දෙයක් පෙන්නනවා. මේ වර්තමානයේ සිහිය පිහිටන එක නෙවෙයි. පච්චුප්පන්න යෝ ධම්මං කියන එකට සිහිය පිහිටන එකක් නෙවෙයි. ඒකේ තත්ත්ව විපස්සති කතාවකුත් කියනවා. එතන විදර්ශනා කරන්න. අතීතය ගැන බලලා වැඩන්නේ නැහැ. අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය ගැන බලලා වැඩන්නේ නැහැ. දැන් ඇවිල්ලා නැහැ. ඒ වුණාට මේ පච්චුප්පන්න ධර්මතාවයේ අවබෝධ කරන්න දෙයක් තියෙනවා. එහෙනම් මේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති කියන කොටසක් තියෙනවා. ඒක කරන්න වැඩක් තියෙනවා. නිකාම්ම ඒ දිහා බලා ඉඳීම විතරනේ. හැබැයි නිකම්ම ඒ දිහා බලා ඉඳීමටත් ලොකු හිත දිනු වීමක් වෙන්න ඕන. මොකද නැත්නම් අපි අර අතීතේ හරි අනාගතේ හරි නෙන්නේ. ඒතර පළවෙනි දේ තමයි දැන් මම දගෙනේ සාමාන්‍ය සමත භාවනාවකින් කරන්නේ අර අතීතේට යන එකයි අනාගතේට යන එකයි නවත්තලා මේ මොහොතට හිත ගේනවා. ඒක සමතයක් විතරයි. ඒතර සමතේ වැඩුණ කෙනාට මේ මොහොතේ සිහිය තියාගෙන ඉන්න පුළුවන්. ඕන මටම තහනකේ. ආනාපාන සතිය නම් හුස්මටම මේ මොහොතේ සිද්ධ වෙන දේ සිහිය තියාගෙන ඉන්න පුළුවන්. සිහිය තියාගෙන හිතයට ඇත්ත අවබෝධ වෙන්නේ සම්මාදිටිය යෙදিলা නැත්තම්. ඒකට ඒ සිහිය මත දකින්න ඕන මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක මොකද්ද කියන එකේ තියෙන්න ඕන ඥාන හතරක් තියෙන්න ඕන. දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගේ ඥානං කියන හතර යෙදෙන්න ඕන. එතකොට අපි සිහිය පිහිටන එකේදී මොකක් හරි සකස් වුණා නම් ওই සකස් උනේ දුක. දැන් ඒක ඔබතුමාට දාස හැකි. දැන් හිතක් සකස් වුණා නම් ඒ සකස් උනේ දුක. ඊළඟට ඇයි හිත සකස් වුනේ කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේ ඉන්නවා. ඒතර දුකයි දුක්ඛ සමුදය. ඒකම පේන්න ඕන මට මේක සකස් උනේ අවිද්‍යාව යෙදුන හින්දා විද්‍යාව නැති මනසට සකස් වෙන්න බෑනේ නිරෝධ ධර්මයන් නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ උපදින්නේ නැහැ හටගන්නේ නැහැ අනේ ඒ තුනත් එක්ක තමයි නිරෝධ කරන මාර්ගය උපදින්නේ ඒ ඔය ඔය මේ ඥාන හතර එන්න නිකන් එන්නේ නැහැ එකට දහම අහලා විමසලා ඒක තේරුම් අරන් තියෙන්නම ඕන. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පොදු සුති අවිමත්‍ය මට සෑහෙන කරුණු උදව් වෙනවා මේ උත්සව පැහැදිලි කිරීම තුළින් මම ඒ උත්සාහ කරලා බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම හොඳ පැහැදිලි කිරීමක්. පැහැදිලි කරේ මේ තවදී මතක් වෙ පොඩි ප්‍රශ්නෙකට ඒක අදාළ වෙනවා කියලා මම හිතේවා මේ අපිට කවදාවත් මේ ඇස සමනාසයේ ජීවිත කයට එන රූප ශබ්ද ගඳ ස්පර්ශ කෙරෙහි තුන්දයක් හම්බ වෙලා තියෙනවද අපිට රූපයක් හම්බ වෙලා තියෙනවද නැත්නම් මේක සංඥාක සංස්කාර මත පමණක්ද කියලා පොඩි උත්තරයක් ඒකම දුන්නොත් බොහොම ගොඩක්
මකද්ද සංඥාව සංස්කාර කියන්නේ රූපයන් නෙමෙයි සංඥාවක් කියන්නේ මකද්ද
ඒක සමහර දැන ගැනීමක් පොඩි ස්වභාවයක් කියන්නේ අපිට බාහිර ආයතන පහින් දැනෙන්නේ දැන් කෝපය කිව්වහම කෝපයේ තියෙන ඒ දැකීම තුළ සංඥාවක් හට ගැනීමක් කියන ඇත්ත වශයෙන්ම මෙතන තියෙන ගම කෝපයේ තියෙන වචනික සංස්කාර කියන සමානයි හදන්නේ මේ කෝපය මේ බල්ලා දැන් වතුරේ බල්ලව කියන එක ඒ බල්ලා දක්වා බල්ලව තියෙන.
ඒ බල්ලේ හිතවට ඔබ වහන්සේ හිතලා බලන්න දැන් මේ කවදාවත් භාෂාවක් ඉගෙනගෙන නැති කෙනෙකුට ඔය සිද්ධිය වෙන්නේ නැද්ද? භාෂාවක් නොදන්න කෙනෙක් කනනාසය පාවිච්චි වෙනකොට වචන එන්නේ නැහනේ. භාෂාව දන්නේ. කෝපය කියන වචනේ දන්නේ. ඒක ඉගෙනගෙන නැහැ. එයාට දැන් අපි දකින කෝපයක් දකිනවා කියලා හිතන්න. අර වචනේ ආවි නැහැ කියලා එයා ලෝකෙට අහුවෙන්නේ නැද්ද?
නෑ එයාට අහු වෙනවා. නමුත් මේ ධර්මතාවයේ යනකොට අපිට ඒ රූපයේ තියෙන එක නිත්‍ය දෙයක් තියෙන එක
මොකක්ද නිත්‍ය
දෙයක් කියන්නේ? ධර්මතාවය තුල තියෙනවා නේද?
නෑ මොකක්ද නිත්‍ය දෙයක් කියන්නේ? අදහස් කරන්නේ මොකක්ද? දැන් හිතන්න අර භාෂාව දන්න කෙනයි නොදන්න භාෂාව දන්න කෙනත් කෝප්පයක් දකිනවා. භාෂාවක් නොදන්න පොඩි ළමයෙකුත් කෝප්පයක් දකිනවා. ඒ දෙන්නගේ වෙනස
මොකක්ද? ඔව් දැන් මේ දෙකම දැකීමක් තියෙන යම් රූපයක් තියෙනවා කියලා.
නමුත් රූපයක් තියෙනවා.
ධර්මයේ ඔව් තියෙනවා. ඒකෝටි ධර්මයේ තුලම යා එනකොට දැන් නොදන්නා කෙනා වුණාම මේ ධර්මයට එනකොට මේ ධර්මය තුළ මේක ධර්මය ශ්‍රවණය කරනකොට ඒ ගැන හිතනකොට මෙතනදී රූප ස්වභාවයක් හම්බ වෙනවා.
ධර්මය ගැන හිතනකොට රූප ස්වභාවයක් හම්බ වෙනවද? ධර්මය ගැන නොදන්න කෙනාට රූප ස්වභාවයක් හම්බ වෙනවද? ධර්මය දැනගත්තු හින්දාද රූප ස්වභාවයක් හම්බ වෙන්නේ?
ධර්මයේ දනකොත් දනගම රූප ස්වභාව හම්බ වෙන්නේ නැහැ යාක. ඉතින් තරම් සංස්කාර ටික පමණක් තියෙන.
හරි සංස්කාර ටිකක් හම්බ වෙනවනේ ඒකයි මම ඇහුවේ. සංස්කාර හරි සංඥා ටිකක් හරි හම්බ වෙනවනේ. මොකද්ද ඒ සංඥා කියන්නේ සංස්කාර කියන්නේ?
සංස්කාර කියන්නේ මට නම් හිතන විදිහට දැන් අපි බාහිරෙන් දෙයක් දැනීමත් අපෙන් බාහිර දෙයක් දැනීමත් වචන ටිකක් පමණයි දෙන. සංස්කාර මාතෘක සකස් කිරීම දැකීම මත මාතෘක සකස් කරනවා දැන් ප්‍රකාශ කිරීම මත මාතෘක සකස් කරනවා එතකොට ඒකද රමී මහත්මයා සංස්කාර වශයෙන් අපිට සම්බන්ධන්නේ
නැහැ ඒකත් සංස්කාරයක් තමයි නේද රූප ස්වභාවය හම්බ වුණාද නැද්ද කියන එක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ සංඥාවක් හම්බ වුණත් ඒකත් සංස්කාරයක් දෙයක තමයි මං කියන්නේ ඒක අපි ඔය දැන් යන්නේ තර්කෙට. රූපේ නෙවෙයි මෙතන තියෙන්නේ සංඥාවක්. රූපේ නෙවෙයි මෙතන තියෙන්නේ වචනයක්. රූපේ නෙවෙයි මේ සංඛාරයක්. රූපේ නොවුනත් සංකාරයක් නම් තාම ලෝකෙට අහු වෙලා කියන තැනට යන්න. සංඥාවක් නම් තාම ලෝකෙට අහු වෙලා. රූපේ නෙමේ සංඥාවක් තියෙන්නේ කියලා කිව්වට ලෝකෙන් එතර වෙලා නැහැ.
එතර වීමක් නෑ
ඒක. ඔව්. එතකොට එහෙම හොයලා හරියන්නේ නැහැ ඒක. මේ බුදුහාමුදුරුවෝ වැඩ පිළිවෙලක් දුටනනම් ඒකේ යන්න ඕන. වැඩ පිළිවෙල මොකද්ද? කයක් රූපයක් තියෙනවා නම් කායනුපස්සනා කියන්නේ ඒකේ සමුදේ පෙන්නලා දෙන සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් හේතති. අපි හිතුවට වැඩක් නැහැ. ඔක රූපයක් නෙමේ සංඥාවක් කියලා එහෙම හිතන්න කියලා නැහැනේ. ඒ අපේ මතයක්. අපි කරන්න ඕන දැන් රූපයක් පිහිටනවා නම් රූපයක් නැහැ කියලා හිතන එක නෙවෙයි. රූපයක් පිහිටනවා නම් අයි බුදු. ඒක එතන මොකද්ද? රූපේ ওই රූපේ හැදුනේ මෙන්න මෙහෙමයි. ඒ සමුදේ පෙන්නලා දෙන්නේ. නැත්තම් අර මත ටිකක් හදා ගන්නවා. ඒ අපිට නැතනවත් තම වෙන දෙයක්. ඒක තව ඒ විතර්කයට දාගැනීමක් විතරයි. එතනින් එහාට දෙයක් නේ කියන්නේ. හැමතිස්සෙම මේ දේශනාව එක්ක يعني කියන්නේ කරන්න කියපු දේ සතිපට්ඨානෙ නම් ඒකෙන් වෙනස් විදිහක් නැහැ. කයක් තියනා නම් කායනුපස්සී විහෙරති වෙන්නම වෙනවා. ඔය කය නෙමේ මේ සංඥාව කියලා කිව්වට හරියන්නේ නැහැ. වෙන අයට තියනවද අනිත්තර?
තෙරුවන් සරණයි රවි මහත්තයා. කායානුපස්සනාවේදී කය තිබෙන කයක් කියලා ගන්නකොට ඇස කන දිව නාසය ශරීරය මන කියන එකත් ඒකට ඇතුළත්ද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
ඔව්. එතෙන්දී දැන් අපිට ඔය වගේ ගැටලු වෙන්න පුළුවන්. කායනුපස්සනාවේ කයක් නේ රූපයක්. ඉතින් මන කියන්නේ රූපයක් නෙවෙයිනේ. මනස ධම්ම කියන්නේ සතර මහා ධාතු නෙවෙයිනේ. එතකොට ඒක ගැන බලන එක කායනුපස්සනාවද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මේක මෙහෙමයි ගන්න ඕන. අපිට පළවෙනි දේ මේ බාහිර දේවල් පිහිටනවා නම් අපි ඒව ගැන ඒකේ සමුදේ පෙන්නලා දෙන්න ඕන. මෙන්න මේ ආයතන මුලාව නිසායි මේක ඇති උනේ. මේ ආයතන මුලාව යෙදුම් නැත්නම් ඔහොම හටගන්න බෑ කියන ධර්මතාවය. ඒක වඩාගෙන යනකොට ඒ අවබෝධේ එනවා. දැනට අපිට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඔය කානුපස්සනාවද, චිත්තානුපස්සනාවද, ධම්මානුපස්සනාවද? ඒක ඕක වර්ග කර ගැනීම අපහු අපි අර මේ තියරි ටිකක් හදාගන්න හදන්නේ නේ. ඔය කරන එක මෙහෙමද? ඒ කියන්නේ සංකල්ප ටිකක් හදාගන්නව නම් දැන් ඒක අහගෙන දැන් මම ඔබතුමාට ඕ කිව්වොත් ඔන්න ඔබතුමාගේ තීරයකට තව එකක් දාගන්නවා. නෑ කිව්වොත් ඒක තව තර්ක ටිකකින් ඒක දාගන්නවා. ඉතින් ඒක මේ දැනුමත් එකතු කිරීමක්. අපි කරන්න ඕන දේ කරගෙන යනකොට ඔය හදාගත්තු අපි ඇත්ත කියලා හිතාගත්තු ටික බොරු වේගෙන යනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක දහමේ ස්වභාවය. මොකද ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු කියලා බුද්ධ දේශනාවක් තියෙනවානේ. අපි දැනට මෙන්න මෙහෙමයි කියලා හිතාගෙන ඉන්න එක ඒක ඇත්තටම යෙදෙනකොට අපිට පේන අර හිතාගෙන හිටියේ එක මොන බොරුවක්ද? මෙන්න මේ ඊට වඩා බොහොම වෙනස් ධර්මතාවයක් නෙමෙයික. එන එකට එනවා. එහෙනම් දැන් මේක කායනුපස්සනාවේ කොටසක්ද නැද්ද? නැත්නම් මේක චිත්තානුපස්සනාවද, ධම්මානුපස්සනාවද? ඒ වර්ග කිරීම වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒ වර්ග කිරීම මේ ලෝකයාට හිත එකක්. ඒක අර දැන් ඉස්සෙල්ලා ඇහුව කායනුපස්සනාවේ මේක අජ්ජත්තකයක්ද, බහිද්දකයක්ද කියන එක අපිට ගැටලුවක් වෙනවනේ. ඉතින් ඒක අපි පොත්වලින් හොයලා කාගෙන් හරි අහගෙන මේක අජ්‍යත්තද බහිද්දද ඇයි මේ දෙන්නේ ඔහොම විස්තර ටිකක් හොයන්න පුළුවන්. ඒක අපේ අර විතර්ක වලට ගැළපීමක් කරන්නේ. අපේ තර්කයට ගැළපෙනවද නැද්ද කියලා අපි හිතන විදිහට මේක ගලප ගන්න හදනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නලා තියනවා එහෙම කළාට මේ ඇත්ත දකින්න බෑ. මා ආකාර පරිවිතක්කෙහි නේ ආකාරවලට Taman හිතන ආකාරයට පරිවිතක්කවලට ගැලපෙන නිසා පිළිගන්න එපා කියලා සඳහන් කරනවා. ඊළඟට අපි හිතන ආකාරයට නැත්නම් අපේ දෘෂ්ටියට ගැලපෙන නිසා පිළිගන්න එපා. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ අපිට එහෙම නොවුනොත් තේරුම් ගන්න බෑ. එහෙම ගතියක් තියෙනවා. එහෙනම් අපි ඔය ඔයන්න අහගෙනනවා. හැබැයි ඊට වඩා ඉෆෙක්ටිව් දැන් අපි තෝරගත්තු බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේකුත් තියෙනවානේ. ඒක තමයි සතර සතිපට්ඨානේ. දැන් කානුපස්සනාව කරන්න කියපු දේ මොකද්ද? කයක් තියෙනවා නම් ඒ කයෙහි කානුපස්සී විදිහට තියෙන. කායේ කානුපස්සී විදිහට ඔන්න ඔයතේ කළොත් අපි කය පිළිබඳව ඒ කරන්න කියපු දේ ඒකේ සමුදේ බලන්න ඕන. ඒතර සමුදේ දැක්කොත් එහෙම මේ සමුදේ නිසයි ඔය කය ඔය සමුදේ නැත්නම් ඔක පිහිටන්න බෑ. නිරෝධ ධර්මයක්. ඒක පෙන්නලා දෙන එකයි මාර්ගය කියලා ඒ කයෙහි ටික බලාගෙන යනකොට කය පිළිබඳව අවබෝධය එනකොට ඔය කියපු මේ ප්‍රශ්නේ නැගෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරයක් එනවා නෙමෙයි. මේ ප්‍රශ්නේ අදාළ නැතිලා යනවා. අන්න එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. ඒක අවබෝධයක් මත එන දෙයක්. දැන් අපි ටිකක්කල් මේක වඩනකොට අර ඉස්සර තිබුණ ප්‍රශ්න නැතිලා යනවා. ඒක දිගින් දිගටම වෙන දෙයක්. මේක අපි මේ මොකක් හරි කැටගරි එකකට දාගත්තා කියලා අවබෝධයක් නැහැ. මේ කානුපස්සනාවද නැද්ද කියලා වර්ග කළා කියලා ඒ ප්‍රඥාවේ වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකක් හරි දැනුමක් ගොඩ ගහ ගන්න හැදීමක් වෙන්නේ ඒක ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මං හිතන්නේ ඒ වගේ එක හොයනකොට හොඳයි. ඒකට උත්තරේ එන විදිහ තමයි කයක් තියනවා නම් කායනුපස්සනාව වඩන්න කියන එක. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි අපි මහත්මයා මම ඒක ගැන පොඩ්ඩක් අහන්නම්. දැන් මානසිකාර කරන්න කියන අවස්ථාවේදී මානසිකාර කරන්නේ දැන් කියමුකෝ අරමුණක් ඇතුව එතන ඥානයක් පිහිටලා ඒ ක්‍රියාවලිය වෙනකොට පටිච්ච සම්පදායට අහලවන ආකාරයට අනුසිකාර කරන ක්‍රමය නැත්නම් ස්ටෙප්ස් ටික
ඒක මොකද්ද උදාහරණයක් අරන් අහන්න මට ඒක පැහැදිලි නෑ. ඔබතුමා විසන්දි වුණාද?
ප්‍රශ්නේ අවසන් වුණේ නැහැ. දැන් පරිසම්ධි වුණා වගේ ඒක නිසා ඒක ප්‍රශ්නේ මොකද කියලා හරිද?
ඔව්. දැන් මගේ මේ මැසේජ් එක වැටෙනවා රෙකෝඩින් ස්ටොප් කියලා. රෙකෝඩ් කරන එකත් නැතුණක් දන්නේ කොහොමත් අපේ වෙලාවත් අවසන් වගේ. කාට හරි වෙන මොනව හරි අහන්න තියනවාද? මේ
මහත්මයා මට දැනගන්න පුළුවන් නේද ත්‍රිලක්ෂණේ වෙන අනිත්‍ය සංඥාව? මම අනිත්‍ය සංඥාව ගැන දන්නේ නැහැ. නමුත් මට ඇහුන දෙයක් ඉන්නහන්නේ ඒක පුරුදු කිරීමෙන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න උපකාරයක් වෙනවා නේද?
අද ඔබතුමිය ත්‍රිලක්ෂණේ තියෙන අනිත්‍ය සංඥාව කියලා අදහස් කරන්නේ මොකද්ද?
දැන් ඒ කියන්නේ රූපය ගැන කතා කරන්නේ තේ රූපය දකින ඒ කියන්නේ රූපය කියන සකස් වෙච්ච දෙයක් කියන එක ඔස්සේ ඒක රූපෙන් අර බුදුරජාණන් වහන්සේ තහන රූප රූපං නිච්ඡංවා නිච්ඡංවා කියන තැනටදී එතනදී යම් සංඥාවක් එනවා ඇති නේද කෙනෙකුට මේක සකස් වෙච්ච දෙයක් ඒ කියන්නේ සකස් වෙච්ච දෙයක් නිසා මේක නිත්‍ය නෑ ඒ කියන්නේ අනිත්‍යයි ඒක වෙනස් වෙනවා එහෙනම් ඒක දුකක් ඒ අනුව මම කියලා ගැනීම නුසුසුයි කියන අර්ථයෙන් වගේ
ඔව් දැන් අන්න ඒක කියද්දි අන්තිමට කිව්වා සකස් වෙච්ච දෙයක් නිසා නිත්‍ය නෑ වෙනස් වෙනවා ඒ කියන්නේ දැන් අදහස තියෙන්නේ අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක ඒක තමයි මම කියන්නේ අනිත්‍ය කියලා අදහස් කරන්නේ මොකද්ද
අනිත්‍ය නිසා වෙනස් වෙනවා වෙනස් වෙන නිසා අනිත්‍ය නෙවෙයි ඒක ඒ කියන්නේ බොරු
කියනවා අනිත්‍ය කියන්නේ මොකද්ද
අනිත්‍ය කියන්නේ ඒක මේ හේතුන් නිසා විද්‍යමාන වෙන දෙයක් හා
හා
හේතු නැති වෙනකොට එවැනි දෙයක් නොහට ගන්නවා හරි නැති
වෙනවා කියනවා ඔව් එතකොට අන්නේ ඒ මට්ටමින් ඒ කියන්නේ අනිච්ච සංඥාව වඩ නැති බුදුරජාණන් වහන්සේ කියනවා රූපේක නම් ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තගමෝ කියන කරුණු තුන බලන්න ඕන. ඒකට තමයි රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. ඒතර රූපයක් තියනවා නම් ඒ රූපේ හටගත්තේ කොහොමද කියලා හොයා ගන්න ඕන. මෙන්න මේ නිසයි මේක හටගන්නේ. මේ සමුදය නිසයි මේ ඵලය. එතකොට නුවණක් එන්න ඕන. ඒ සමුදය යෙදුන් නැත්තම් ඵලය උපදින්න විදිහක් නැහැ. නිරෝධ බව, නොහටගත්තු බව. ඒකට තව විදිහකට කියනවා පටිච්ච සමුප්පන්න බව කියලා නේද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. එතකොට යමක් නිත්‍යද අනිත්‍යද කියලා අහනකොට ඔන්න ඕක දැකලා උත්තරේ දෙන්නත් පුළුවන්, ඕක නොදැක උත්තරේ දෙන්නත් පුළුවන්. අපි උදාහරණයක් දෙයක ගත්තොත්. ඇස නිත්‍යද අනිත්‍යද කියලා අහනකොට කෙනෙක් ඇසේ සමුදය දැකලා උත්තරේ දෙන්නත් පුළුවන් කෙනෙක් ඇහැ කියන එක දිහා බලාගෙන ඇහැ වෙනස් වෙලා යනවනේ කියන මට්ටම ඒ කියන්නේ සමුදයක් බලලා නැහැ එහෙම උත්තරේ දෙන්නත් පුළුවන් හැබැයි ඒ දෙන්නම දෙන උත්තරේ අනිත්‍යයි කියන එක එකම වචනේ එන්නේ මේ මේ දහම අහලා නැති
කෙනෙක් මහත්මයා ආයේ විග්‍රහය කරන්න ඔබතුමාට පුළුවන් නම් තේසේ දෙනවා.
දැන් ඔබතුමිය හිතන්න දැන් මේ සූත්‍රේ දැන් අනත්ත ලක්ෂණ සූත්‍රේ එහෙම අහනවානේ ඇහැ නිත්‍යද අනිත්‍යද? එතකොට උත්තරේ දෙනවා අනිත්‍යයි ස්වාමීනි කියලා. දැන් අපි ওই ප්‍රශ්නේම අහමු භාවනා කරපු කෙනෙක්ගෙන් අහන්න ඇහැ නිත්‍යද අනිත්‍යද? භාවනා නොකරපු කෙනෙක්ගෙන් අහන්න ඇහැ නිත්‍යද අනිත්‍යද? දෙන්නම දෙන උත්තරේ එකයි. අනිත්‍ය. නේද? දැන් ඔය සමුදයක් බලන්න ඕන කියලා අහලවත් නැති කෙනාගෙන් ඇහැ නිත්‍යද අනිත්‍යද ඇහුවත් අනිත්‍යයි කියනවා.
අරයාද මම අහලා තියෙන විදිහට අනාත්මකම
කියන එක
දැකලා
උත්තර
දෙන්නේ අනිත්‍යයි කියලා.
ඒක මම වගේ කෙනෙක් නෝද. එතෙන්දී අහන්න, එතෙන්දී බලන්න. ඒක තමයි මම මේ බලන්න කියන්නේ. දැන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් සම්මාදිට්ඨියටපත් තුන කෙනෙක්ගෙන් අපි ඇහුවොත් එයා දෙන උත්තරේ මොකක්ද? අනිත්‍යයි. සම්මාදිට්ඨියටපත් නොවන කෙනෙක්ගෙන් ඇහුවොත් ඇහැ නිත්‍යද අනිත්‍යද කියලා එයා දෙන උත්තරේ අනිත්‍යයි. නේද? දැන් ඔය ධර්ම කහලම නැති කෙනෙක්ගෙන් අපි ඇහුවොත් ඇහැ නිත්‍යද අනිත්‍යද කියලා එයා නිත්‍යයි කියයිද? එයා කියන්නේ අනිත්‍යයි කියලා. හැබැයි ඒ උත්තරේ දුන්නට දෙන්නගේ අවබෝධ දෙක වෙනස් නේද?
එහෙනම්
එතන තමයි අපිට නොතේරෙන තැන. ඒ කියන්නේ අපි දැන් වචනෙන් කියන්න ගියාම කියන කතාව හරි. අනිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක සතුට දුකද හුවා දුකයි කියලා කියනවා. හැබැයි ඔය ඒ එකම උත්තරේ දෙන්න පුළුවන් අවබෝධයක් ඇතුව දෙන්නත් පුළුවන් අවබෝධයක් නැතුව දෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේක අර වචනෙන් තේරුම් ගන්න අපහසු. මේක ප්‍රඥාවත් එක්කයි. දැන් කෙනෙක්ට තම ධර්ම පදේ ඇහුණට කෙනෙක්ට මොකවත් තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් ඒක අහලා සෝවාන් වෙනවා. තව කෙනෙක් සකෘදාගාමී වෙනවා. තවත් කෙනෙක් අනාගාමී වෙනවා. තවත් කෙනෙක් රහත් වෙනවා. එකම වචන ටික අහලා. දැන් සරිත් හාමුදුරුවන්ට කියපු එකක් රහත් වීමෙදි සරිත් හාමුදුරන්ට නෙමෙයි වෙන කෙනෙකුට කියන දහමක් අහලා උන්වහන්සේ රහත් වෙනවා. අරක අහපු කෙනා සමහර විට එක්කෙනෙක් සෝවන් වෙනවා. සමහර කෙනෙක්ට කිසිම දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒ වුණාට එකම වචන ටික. ඒ හින්දා ඔය දැන් නිත්‍යද අනිත්‍යද කියන එකට වඩා ඒ වුණාට ඔබතුමිය හොඳයි දැන් මේ අනිත්‍ය කියනකොට කිව්වා මේ සංකත බව. නැත්තම් හේතුගතයෙන් හටගත්තු බව දකින කතාවක්. හේතුවක් නිසා සකස් වුණා හින්දා අනිත්‍යයි. මෙතේ ඒකෙම අපි දැන් දහමෙන් තෝරගන්න ඕන යම් කිසි දෙයක බලන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ එන අවබෝධය මොකද්ද? ඕනම දෙයක් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ඔන්නගේ කරුණ සුනම අවබෝධ වෙනවා නම් ඒ දහම දැක්කා වෙනවා. හේතුප්‍රත්‍යයෙන් කියලා විතරක් දැක්කට මදි. දැන් හේතුප්‍රත්‍යයෙන් කියන එකෙන් තේරුම් යන්නේ ඒක සංකතයි කියන එක නේද? හේතු නිසා සකස් වුණා. ඊට අමතරව දකින්න ඕන පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව කියනකොට ඉමස්මෙන් සති ඉදං හෝති, ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය තේරෙන්න ඕන. ඊට අමතරව අර හේතුව පැත්තෙන් දකින්න ඕන හේතුපත්ති වුණ දේවල් වල අවිද්‍යාවත් ප්‍රත්‍ය වෙලානේ. අවිද්‍යාව තියෙන කම්මනේ මේක. අවිද්‍යාව යෙදුන් නැත්තම් මේ පිහිටන්න බෑනේ. ඒකයි මේ ධර්මතා තුනක් තියෙන සංකතයි, පටිච්ච සමුප්පන්නයි, අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. මොනවායි ධර්මතා තුනම තේනවද කියලා බැලුවොත් මං හිතන්නේ වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි.
මත්මේ කාරණාව ඒ පච්චපන්නවසයි කියන්නේ ඒ සමන් ඒ මොහොතේ ගන්න මෙනි කරන අරමුණත් සමග සිතාගෙන ඉත්තා.
ඔව් පච්චුප්පන්න යෝධම්මං තත්ත තත්ත විපස්සති. මොනවා හරි පච්චුප්පන්න වුණාද අන්න ඒ ධර්මතාවයේ දකින්න පුළුවන් වෙනවා ඕක සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවත්. ඒක දකින්න නම් කරන්න තියෙන එකම වැඩි ඒ ධර්මතාවයේ සමුදය හොයාගන්න ඕන. සමුදය ධම්මානුපස්සති. එකයි සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ හතරෙම සතිපට්ඨානේ පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් එහෙමයි. කායනුපස්සනාවෙත් එහෙමයි, වේදනානුපස්සනාවෙත් එහෙමයි, චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව හතරෙම භාවනා කොටස පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සී. ඒතකොට අපිට අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මේ පච්චුප්පන්න වුණ ධර්මතාවය මොකක් නිසාද හටගත්තේ කියලා බලන එක. ඒක තමයි මාර්ගයේ ආරම්භය වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කුමකි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. එහෙමනම් අපි මේ අවසන් කරමුද? ඔබතුමාට පරක් වෙනවත් ඇති මං හිතන්නේ.
සෞ අවසන් කරමු.
හොඳයි රවි මහත්මයා. හොඳයි. අද එහෙමනම් අදත් ඔබතුමා ඇත්තටම ඉතාම විශාල ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගත්ත අපිට මේ ගොඩක් මේ අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දීලා. ඉතින් මේ ඒවට මේ විසඳුම් ලැබලා දීලා ඒ වගේම අද දින අපිත් මේ ධර්ම සාමය දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් ඒ වගේම මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කිටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි රවි මහත්මයා. එහෙමනම්
තෙරුවන් සරණයි. දැන් ඔබතුමිය ඇතුළු ඒ ගායන් මහත්මයා ඇතුළු මේ සාකච්ඡා මණ්ඩපේ පවත්වගෙන යන්න සහ සම්බන්ධ වුණ හැමෝටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපි සහභාගී වෙන හැමෝම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපි හැමෝටම ඉක්මන් ධර්මාවබෝධය පිණිසම රැස් කරගත්තු පින් හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
සරණයි.
තේරුවා.